విశుద్ధి మార్గే దివన పరిచ్ఛేదే దూతాంగ నిర్దేశే. అల్పేచ్ఛతావయ కిన గుణే మెనవిన్ సంపాదనే కరండ మే దూతాంగ సమాధం వెండోని కియ విశేషం సంధాన కలతి. శీలే శీలక్ సమాధం వేళ పిరిసిందు ఏ శీలే రకగన ఏ శీల్ కడిన తెంగ్ నెవత నెవత పిరిసిందు కరల సంపూర్ణ శీలే రక్షణ పుద్గలయాట అల్పేచ్ఛతావే సంతృప్తి తావే ఇకేన అల్పేచ్ఛతావే కిల కేన్ తమంగే ఆశావ అడు కరగనీమ తమ అల్పేచ్ఛతావ కిల కేన్ సంతృప్తి తావ కిల కేన్ లదదేన్ సతుటు వీను సల్లేక తావే కిల కేన్ కెలెస్ అడు విహరణే పవివేక తా కిల కేన్ వివేక వాసే కిరీమ ఇకేన్ భావనానుయోగ్యు ఏమనత వివేకే వాసే కిరీమ ఆది వీర్య ఆరంభ కిరీమ శుభ్రతావే శుభ్రతావే కిల కేన్ పహస్వయం పోషణే కరణ పులువం కెనెక్ వీమ యనాది గుణవలి తమంగ కెలెస్ తవ తవత్ నతివిలా అయినా ఇది అన్నీ అమతర గుణ సంపాదనే కరగనీయమట మెన్నమే దూతాంగ నిర్దేశకర్ల తీనా కదా సంధాన. బుదురుజాన్ వహన్సే లోకామిసే పిలిబంద తృష్ణావ అతారల ఏకని లోక్యాగ్యం లభిన జన్ దాక్యంగ్యం లభిన ఆమిస పూజ పిలిబంద తిన తన్హావ అతారల కాయ జీవిత కేన తమంగే కాయ పిలిబందవ తమంగే జీవితే పిలిబందవ నిరపేక్షవ కేన అపేక్షావ అతారల క్రమానుకూలవ లభాగండ పులువం కేన అనులోమ తమంగే ప్రతిపదావ దివును కరగండ కమతి పుద్గలయాట దూతాంగ 13 నిర్దేశకల తీన బుద్ధ జన్మహంసి. పలవని దూతాంగే తమై పాంసు కూలికంగే దేవని దూతాంగే తెచీవరికంగే తుంగని ఏక పిండపాతికంగే హతరవని ఏక సపదాన చారికంగే పస్సని దూతాంగే ఏకాసనికంగే హావిని దూతాంగే పత్త పిండికంగే హత్తని దూతాంగే కలుపచ్చా భత్తికంగే అటవని దూతాంగే ఆరణ్యకంగే నమ్మని దూతాంగే రుక్కమూలికంగే దహాయ అభోకాంసికంగే 11 శోసానికంగే 12 యథాసంతతికంగే 13 నేసజ్జికంగే. ఎయిన్ పలవిని దూతాంగే తమ పాంసు కూలికంగే కిల కియన్నీ పాంసు కియన్నీ మే పస్ గొడ గహిలా ఉస్స పస్ తీన తనకర తమ పాంసు కిల కియనో కియన్నీ ఏ వీతివల సోహన్వల కసల గొడి తీన పస్ వల తమ పాంసు కియన్నీ కిల తవతన కియల తీన అన్నే వగే దిరీమట పమిని ఏమనత్త మినిసున్ విసిన్ అతహరుపు కిన అదహస్ మే పాంసుకూలి కంగే తీయన అన్నే మినిసున్ విసిన్ అతహరుపు శివురు విసితున మేన పాంసుకూలి కంగేట అయితి వేన తెచీవర కంగే కిలకేయాన్ని సంఘాటియ కిలని దిపట శివుర ఉత్తరా సంఘే కిలకేని ఉత్తురు సలువ హటియట పావచ్చి కండ పులువం తనిపట శివుర అంతర్వాసకే కిలకేని అందనే కేన శివృతునటతమ తెచీవరి కంగే కాని దేవుని దూతాంగే పిండపాతి కంగే కల కాని ఆరాధనావన్ బారగా నెతు పిండపాతేన్మ యపెనో కిని హతరవినిట సపదానచారి కంగే కల కాని పిలివెలిన్ గెవల్ అతహరిని నెతు చారికా కరణ పిండపాతే రకినటతమ ఐక తీన ఏకాసని కంగే కల కాని ఏక వేలక్ వితర దవసకట ఆహార గని పత్త పిండి కంగ కీలకేయాన్ని ఏక పాత్ర ఏక పమనై එක භාජනයක විතරයි වළඳන්නේ. එතනින් හැට දෙවෙනි භාජනය පිළිගන්නේ නැහැ කියන එක. කලුපච්චාබත්තිකංගය කියලා කියන්නේ නැවැත්වීමෙන් පස්සේ හදිස්සිය කුමන දෙයකට හරි නැවතුනොත් නැවත පටන් ගන්නෙ නැහැ කියන එක. එනේ නවත්තලා ආයි පින්ඩපාතේ ගන්නෙ නැහැ. එක දිගට පින්ඩපාතේ ගන්නව නම් ගන්නව නැත්තම් මගදී නැවතුනොත් එතනින් නවත්තලා දානවා කියන එක. එගනේ ඊතුරු ටික ගැනවත් අදහසක් නැහැ කියන එක. ආරඤ්ඤිකංගය කියලා කියන්නේ ගමෙන් ඈත කැලාවේ එහෙම නැත්තම් ආරඤ්ඤේ වාසය කිරීම. රුක්ඛමූලිකංගය කියලා කියන්නේ ආරණ්‍යයේ ඉන්න කෙනාට ඉන්න පුළුවන් ආරණ්‍ය සේනාසනවල ඒ ලෙන්වල ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කුටිවල ඉන්න පුළුවන්. රුක්ඛමූලිකංගය කියලා කියන්නේ ගහක් මුල විතරයි ඉන්නේ. ආරණ්‍ය තමයි. හැබැයි ගහක් මුල විතරයි වාසය කරන්නේ. ගහක් මුල පිළියෙල කරගත්ත තැනක තම වාසය කරන්නේ. හිසට වහල් හැටියට තියෙන ගහ. ඉතින් අවුවට වැස්සට එතන ඉන්නවා. උලන් තියෙන වෙලාවට එතන ඉන්නවා. අභෝකාශිකංගය කියලා කියන්නේ හිස් එලි මහණයට. කියන්නේ අභ්‍යවකාශය කියලා පාලියෙන් කියන්නේ හිස් අහසට. හිස් අහස යට ඉන්නවට තමයි අභෝකාශිකංගය කියන්නේ. සෝසානිකංගය කියලා කියන්නේ සොහොනේ වාසය කරනවට. යථාසන්තිකංගය කියලා කියන්නේ පළමු කොට නියම කරගත්ත ස්ථානයේ දිගටම වාසය කිරීම. ඒ කියන්නේ වෙන වෙනස් හොඳ ස්ථාන සලාගෙන යෑමක් නැහැ. මේ ස්ථානයේ ඔබ වහන්සේ වෙනුවෙන් කියලා කිව්වට පස්සේ එතනින් එහාට ඒකෙන් යන්නේ නැහැ. එතනම වාසය කරනවා. නේසජිකංගය කියලා කියන්නේ නිදා ගැනීම අතහැරීම. මේ මම මේ කෙටියෙන් සඳහන් කරේ. දූතාංග කියලා කියන්නේ දූතයා පිළිබඳ අංග. එහෙම නැත්නම් කෙලස් කම්පා කර හරින භික්ෂුව තමයි දූත කියන නම එන්නේ. ඒ කෙලස් කම්පා කරන භික්ෂුවගේ අංගය දූතංග කියලා කියනවා. නැත්තම් කෙලස් කම්පා කරන ඥානයට දූත කියලා කියනවා. ප්‍රතිපක්ෂ කෙලසුන් දූණණය නැත්තම් කම්පණය කරනවා කියන්නේ ඒ දූතාංග කියලා කියනවලු. ඒ කියන්නේ දූතාංග කියන වචනයට මේ භාෂාමය වශයෙන් වෙන තේරුම් ත සඳහන් කරලා තියෙන්නේ. අර්ථ මෙතන විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ මිලින්ද ප්‍රශ්නේ එන ප්‍රශ්නයක්. දූතාංග ප්‍රශ්නය කියලා. ඒ මිලිඳු රජු නාගසේන මහරහතන් වහන්සේෙන් අහනවා. නාගසේනන් වහන්සේ මේ ගිහියන්ටත් මාර්ගඵල ලැබෙනවද? එතකොට එහෙම අහුවාම නාගසේන මහරහතන් වහන්සේ ගිහියන්ට මාර්ගඵල ලැබෙන තැන් ගොඩක උදාහරණ කියනවා. මෙහෙම අසංඛ්‍ය ගණන් ලැබුණා දෙවියන්ට, මනුස්සයන්ට මේ ධර්ම අවබෝධ වුණා, මාර්ගඵල ලැබුණා. සමහර තැන්වල 20,000ක් රහත් වුණා. සමහර තැන්වල ගියෝ ගත්තම අනාගාමී, මෙච්චර ගණක් අනාගාමී වුණා එහෙම කියන තැන් තියෙනවා. කියන තැන් උදාහරණ දෙනවා. දුන්නහම මේ මිලිඳු රජු අහනවා, එහෙනම් මේ පැවිද්දෝ කලින් පව් කරපු හින්දාද මේ පැවිදිලා ඉන්නේ? මේ ගිහි වෙලත් මේ අධික සිල් රකින් නැතුව මාර්ගඵල ලැබෙනවා නම් මේ පැවිද්දෝ අතීතයේ පව් කරපු හින්දාද මේ වගේ දුක් විඳින්නේ? එතකොට මේ නාගසේන මහරහතන් වහන්සේ දෙන උත්තරේ තමයි, මහරජ මේ දූතාංග කලින් හෝ දැන් හෝ සම්පූර්ණ කරන්න ඕන ඒ මාර්ගඵල ලැබෙන්න. යම්කිසි කෙනෙක් අතීත බහවලදී දූතාංග සම්පූර්ණ කරලා හිටියොත් අන්නේ පුද්ගලයන්ට ධර්මය අහුණ ගමන්ම මාර්ගඵල ලැබෙනවා. එහෙම නැත්නම් දැන් හරි සම්පූර්ණ කරන්න ඕන. ඒත් සමහර මේ අසුමා ශ්‍රාවක වගේ උසස් භික්ෂූන් අතීත භවවල දූතාංග සම්පූර්ණ කරලා මේ භවයේදීත් අනුගමනය කරන ජනතාවට අනුකම්පා වශයෙන් දූතාංග සමාදන් වෙලා ඉන්නවා. දැන් කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාන් වහන්සේ පසු කලක කියනවා කාශ්‍යප නුඹට දැන් අමාරුයි ඔය දූතාංග රකින්න. දැන් ඔය දූතාංග අතාරින්න කියලා. ඒ කියන්නේ රහත් වෙලා ගොඩාක් කල් ගිහලා වයසට ගියාම කියන්නේ. එතකොට කාශ්‍යප මහා රහතන් වහන්සේ කියනවා භාගතුන් වහන්සේ මේ අනුගමනය කරන ජනතාවට අනුකම්පාව පිණිස මම මේ දූතාංග අතාරින්නේ. අන්න එහෙම කියනවා. දූතාංගයන්ගේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ටාන වශයෙන් විස්තර කළ තියෙනවා. මේ දූතාංග සමාදාන වීම වශයෙන් පැවති චේතනාව චේතනාවයි ඒ චේතනාව ආශ්‍රය කරගෙන ඉන්නේ ඉතුරු චෛතසිකයි කියලා දෙකක් තියෙනවා. දූතාංග සමාදන් වෙන චේතනාවට ඒකට කියනවා දූතාංගය කියලා. ඒ කියන්නේ අභිධර්ම වශයෙන් කියන්නේ. ඒ කියන්නේ සමාදන් වීම තමයි ලක්ෂණය කියලා කියන්නේ. දූතාංග සමාදන් වීම තමයි ලක්ෂණය. ඒ දූතාංගයට ප්‍රතිපක්ෂ ධර්ම විනාශ කිරීම තමයි රසය නැත්තම් කෘත්‍ය කියලා කියන්නේ. ඒ කියන්නේ ඒකාසනිකංගයේ සමාදන් වුණාම ඊට පස්සේ ලැබෙන සියලුම ආහාර ප්‍රතික්ෂේප කරනවා. එතකොට කෘත්‍ය තමයි ඒ මේ අනික් කෙනෙක් කැමති ආහාර කොච්චර රසවත් ආහාරයක් ලැබුණත් ඒ සියල්ල මතහැරීම. ඒක තමයි කෘත්‍ය කියලා කියන්නේ. ඒ කියන්නේ දූතාංගයට විරුද්ධ ධර්ම ටික නැති කරලා දෙමින් තමයි කෘත්‍ය කියලා කියන්නේ. ඒ කෘත්‍ය කියලා මෙතන හඳුන්වන්නේ මේ රස කියන එක. ලක්ෂණය කියන්නේ ස්වභාව ලක්ෂණයට. රස කියලා කියන්නේ කෘත්‍ය. ඒ කියන්නේ මොකක්ද දෙකෙන් කරන්න කියන එක තමයි රස කියලා කියන්නේ. පච්චුපට්ඨාන කියලා කියන්නේ වැටෙන ආකාරය. වැටෙන ආකාරය කියලා කියන්නේ කොහොමද මේ දූතාංග වැටෙන්නේ? ඒ දූතාංග වලට විරුද්ධ ධර්ම කෙනෙක් තුල නැත්තම් එයාට දූතාංගයක් තියනා වගේ වැටහෙනවා. එතන මේ සියුම් වෙනසක් තමයි මේ ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ටාන කියලා කියන්නේ. පදට්ටාන කියන්නේ ආසන්න කාරණේ. ආසන්න කාරණේ මොකද්ද? අල්පේච්ඡතාව. අල්පේච්ඡතාවෙ තියුණොත් එකිනෙ ආසාව අඩුකම තියුණොත් ආසාව අඩුකම තමයි මේ දූතාංග වලට මේ ආසන්නම කාරණේ. අල්පේච්ඡතාවය. දූතාංග සමාදන් වීම බුදුරජාන් වහන්සේ ජීවමාන වැඩ ඉන්නවා නම් බුදුරජාන් වහන්සේගෙන් සමාදන් විය යුතුයි කියලා කියල තියෙනවා. උන්වහන්සේ පිරිනම් පැවට පස්සේ මහා ශ්‍රාවකයන් විසින් සමාදන් වෙන්න ඕන. මහා ශ්‍රාවකයන් පිරිනම් පැවට පස්සේ සාමාන්‍ය රහතන් වහන්සේගෙනුත් රහතන් වහන්සේලා පිරිනුවන් පෑවන් පස්සේ අනාගාමී වහන්සේලාගෙනුත් අනාගාමී වහන්සේලා නැති කාලයේදී සකෘදාගාමී වහන්සේලාගෙනුත් සකෘදාගාමී වහන්සේලා නැති කාලේ සෝවාන් වහන්සේලා වෙතිනුත් සෝවාන් වහන්සේලා නැති කාලයකදී ත්‍රිපිටකධාරීන් විසිනුත් ත්‍රිපිටකධාරීන් වෙතිනුත් ත්‍රිපිටකධාරීන් නැති වුණාම ද්විපිටකධාරීන් පිටක දෙකක් දරන පුද්ගලයන් අතිනුත් ද්විපිටකධාරීන් නැති කාලයකදී ඒක පිටකයක් පිටකයක් විතරක් දරන පුද්ගලයන් අතිනුත් එහෙමත් නැත්නම් අටුවා ආචාර්යවරු ඒ කියන්නේ අටුවාව දරන පුද්ගලයෙක් ගිනුත් එහෙමත් නැත්නම් දූතාංග ධාරියෙක් ගිනුත් සමාදම් වෙන්න ඕන. එහෙමත් ඒ කිසිම කෙනෙක් නැත්නම් බෝමලුව හරි චෛත්‍ය හරි අමදලා පිරිසිදු කරලා උක්කුටියකින් උක්කුටියෙන් ඉඳගෙන බුදුරජාන් වහන්සේගේ ළඟ ඉඳගෙන කියනවා වගේ කියලා සමාදන් වෙන්න ඕනේ කියලා තියෙනවා. දූතාංග ඉබේම සමාදන් වුණත් වැරදක් නැහැ කියලා කියලා තියෙනවා. ඒනට දූතාංග සමාදන් වෙන නියම පිළිවෙල තමයි බුදුරජාන් වහන්සේ ළඟ ඉඳලා කියනවා වගේ කියලා සමාදන් වෙනවා. මිහින්තලේ සහෝදර සිවුර දෙනමකගේ කතා උදාහරණයක් හැටියට කියලා තියෙනවා දූතාංග අල්පේච්ඡතාව සම්බන්ධයෙන්. මොකද මේ අල්පේච්ඡතාව කියන එක ප්‍රත්‍යල්පේච්ඡතාවේ දූතාංග අල්පේච්ඡතාවේ අධිගම අල්පේච්ඡතාවේ පරියත්‍යල්පේච්ඡතාවේ කියලා හතරකට කඩනවා. ඒකෙන් දූතාංග අල්පේච්ඡතාව කියලා කියන්නේ දූතාංගයක් රැකින කෙනා ඒ දූතාංගය අනික් කෙනෙන්ට දැනගන්න අරින්නේ නැතුව බොහොම සියුම් ලෙස තමන් තුළ තියාගෙන රකින්න මේ අනුන්ට කිය කී ඇවිදින්නේ. ඒ තමන් තුළ තියෙන එකවත් අනුන්ට පෙන්වන්න නැති එක අල්පේච්ඡතාවය කියලා තමයි කියලා තියෙන්නේ. ඒ මිහින්තලේ සහෝදර ස්ත්‍ර දිනම මහාන වෙලා ඉන්නවලු. එක්තරා කාලයක් එහෙම ඉඳගෙන එක දවසක් මධ්‍යම රාත්‍රියේ මේ කතා කර කර ඉන්නවලු. තමගේ කුටියට ඇවිල්ලා මේ ඇඳන් දෙකක් තියෙන කුටියක ඒ වැඩිමහලු තෙරුන් වහන්සේ නේසජිකන්ගේ සමාදන් වෙලාලු ඉන්නේ. එහිඳ මේ නිදා ගන්න නැහැ, ඉඳගෙන ඉන්නේ. ඊට පස්සේ විදුලියක් කැටුවාම අනික් හාමුදුරුවෝ දකින්න ඒ වැඩිමහලු තෙරුන් වහන්සේ ඉඳගෙන තමයි වැඩ ඉන්නේ කියලා. එතකොට ඒ භික්ෂු හානුවා ස්වාමීනි මේ නේසජිකන්ගේ පුරනවාද කියලා. අවුවාම තමන්ගේ දූතාංගය ඒ තමන්ගේ මල්ලිට කියන්න අකමැති වෙලා මේ අල්පේච්ඡතාව නිසා ඒ දූතාංගය අතහැරලා එවෙලෙම ඇලවෙලා තියෙනවා. පහෝදා ඉඳලා ආයි සමාදන් වෙලා රැකගෙන තියෙනවා. ඒ මොකද මේ කිය කිය මේ අනික් අයට දැනෙන්න අරලා මේ රකින්න එකක් හැටියට දූතාංග සඳහන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ දූතාංගය රකින්නවා කියන එක මානයකට හේතු වෙනවා. තමන් හිතුවොත් එහෙම තමන් දූතාංග දරනවා, අනික් අයට එහෙම නැහැ කියලා. ගොඩක් භික්ෂූන් දැන් ආචාර්යන් වහන්සේලා විතරයි කියලා දීලා තියෙන්නේ. අනික් අය දූතාංග රැක්කට අනික් පුද්ගලයන් එහෙම දැනගන්න ඉඩ නැහැ. ඒ වුණාට ඉතින් මේ ඒකෙත් වෙනස්කම් තියෙනවා. ත්‍රිපිටකේ තැන් තැන්වල වෙනස්කම් තියෙනවා. මොකද එක සූත්‍රයක මේ හාමුදුර නමක් කියන බුදුහාමුදුර අහනවා මේ කොහොමද මේ තමන්ගේ පිරිස මේ විදිහට හික්මවල තියෙන්නේ. එතකොට ඒ භික්ෂුව කියනවා මේ භාගතුන් වහන්සේ මම මේ කවුරු හරි මං ළඟ පැවිදි වෙන්න ආවහම මම කියනවා ආරණ්‍යක වෙනවා නම් පින්ඩපාතික වෙනවා නම් ඒකාසනික වෙනවා නම් විතරයි මං ගාව පැවිදි වෙන්න පුළුවන් කියලා. ඒ හින්දා මං ගාව මහණෙන් අය ගොඩක් ඉක්මිලා ඉන්නේ. අනිවාර්යෙන් අඩුම වශයෙන් ඒ දූතංග තුනක් තියෙනවා. සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා සිවුරු කටල කීපයක් තියෙනවා. ඒ කියන්නේ එක සිවුරු කටලයක් හොදුවා මේ සේදුවාම තව සිවුරු කටලයක් අඳිනවා. තුන් සිවුරු තියෙන හාමුදුරුවන්ට එහෙම කරන්න බෑ. කැපයි. සිවුරු කටල දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් තුන් සිවුරු කටල දෙකක් තියාගන්න පුළුවන්. ඒත් චචීවරකංගේ තියෙන රකින භික්ෂූන්ට අඳනේ ඇඳගෙන එක්කෝ තනිපට දෙපට සිවුරු දෙක හොදන්න ඕනේ. පොදල වේල් නැගන් අඳන ඇඳගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් තනිපට සිවුරු ඇඳගෙන අනිත් දෙක හොදන්න ඕනේ. ඒ වගේ මාරුවෙන් මාරුවට හොදනවා මිසක් තුන් සිවුරම එක සැරේ හොදන්න බෑ. මේ බහුබාණ්ඩිකයි කියලා කියන්නේ සිවුරු කටල ගොඩක් තියෙනවා නම් එතෙන් එහාට සිල්පද කැඩෙනවා. එතකොට බහුබාණ්ඩිකයි කියලා කියන්නේ සිවුරු කටල තුන දෙකක් තියාගත්තා. පාංශු කූලිකංගයේ සමාදානය මෙහෙමයි සඳහන් වෙන්නේ. සමාදන් වෙන්නේ මෙහෙමයි. ගහපති දාන චීවරම් පටික්ඛිපාමි පංසුකූලිකංගං සමාදියාමි. එක්කෝ ගහපති දාන චීවරම් පටික්ඛිපාමි කියලා හරි සමාදන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් පංසුකූලිකංගං සමාදියාමි කියලා සමාදන් වෙන්න ඕනේ. ඒ කියන්නේ ගෘහපතියන් විසින් දුන්න සිවුරු ප්‍රතික්ෂේප කරමි කියලා සමාදන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් පංසුකූලික සිවුරු විතරක් පාවිච්චි කරන අංගය සමාදන් වෙමි කියලා සමාදන් වෙන්න ඕනේ. ඒ වාක්‍ය ඛණ්ඩ දෙකෙන් එකක් කියලා සමාදන් වෙන්න ඕනේ. ඒ පාංශුකූලිකංගේ විධානය කියන්නේ බුදුජන් වහන්සේගේ විධානයේ පාංශුකූලිකංගේ සමාදන් වූහු විසින් සෝසානිකය, පාපනිකය, රත්‍ය චෝලය, සංඛාර චෝලය, සොත්‍ය, නහාන චෝලය, තිත්ති චෝලය, ගතපච්චාගතය, අග්ගිදඩය, ගෝඛායිතය, උපචිකායිතය, කුන්දුරකායිතය, අන්තච්චින්නේ, දසාච්චින්නේ, දජාබටය, තූපචීවරය, සමනචීවරය, ආභිසේකය, ඉද්දිමය, පන්තිතිකය, වාතාහටය, දේවදත්තිය, සාමුද්ධියනමේ 23 වස්ත්‍ර එකක්වත් දරන්න බෑ. ඒ 23 වස්ත්‍ර වලින් එකක් ලබාගෙන ඉරලා ඒ තැන් තැන් වලට ඉරිච්ච තැන් වලට මේ කියන්නේ අඩු තැන් වලට මේ අඬ දමල මේ පාවිච්චිට ගන්න ඕනේ කියලා තියෙනවා. දැන් මේ 23 විතරයි පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් සෝසානිකය කියලා කියන්නේ කවරෙක් හරි ගිහිල්ලා කිසියම් කෙනෙක් සොහොනේ දමන ලද වස්ත්‍රය. පාපනිකය කියලා කියන්නේ කඩසාපු ඉදිරියේ දැමූ හෝ වැටුණු වස්ත්‍රය. ඒ කියන්නේ මාර්ගයේ ගමන් කරනකොට මෙහෙම කඩසාපු අසල කුණු ගොඩවල වස්ත්‍ර තියෙන්නේ. අන්නේ වස්ත්‍රය පාපනික හැටියට ගන්න පුළුවන්. රතිය චෝලය කියලා කියන්නේ පින් කැමති අය කවුළු දොරෙන් වීතියට විසිකරොත් එම වස්ත්‍රයක් ඒක ගන්න පුළුවන්. ඒ කියන්නේ පින්ඩපාතික ඒ කියන්නේ මේ පංසකූලිකංගය රකින්න භික්ෂුවකට උනත් රෙදි කඩක් දෙන්න ක්‍රමයක් තියෙනවා. ඒක තමයි ඒ භික්ෂුව ඈත එන්න කලින් වීතියට වස්ත්‍රයක් විසිකරනවා දැනෙල් කවුළුවේ. එතකොට ඒ භික්ෂුව මේට කැමති නම් සිවුරක් කරගන්න කැමති නම් මේ අර අයිතිකරුවෙක් නැති බව බැනගෙන මේ ඒ කහුලගෙන යන්න පුළුවන්. සංඛාර චෝලය කියලා කියන්නේ කසලගොඩ වලවල දෙමු වස්ත්‍රය. මෙතන වීතිය සම්බන්ධයක් නැහැ. මොකක් හරි කසලගොඩක තියෙන වස්ත්‍රයක්. සොත්‍ය කියලා කියන්නේ ස්ත්‍රීන්ගේ ගැබ් මල පිස දාලා ඉවත දාපු වස්ත්‍රය. ඒ කියන්නේ මේ ලේ පිහලා විසි කරපු වස්ත්‍රය. සමහර ස්ත්‍රීන් මේ දූතාංග දරන හාමුදුරන්ට දෙන්න හින්දම මේ ගැබ් ගත්තාම මේ සියයක් කඩින මේ අගනා වස්ත්‍රයකින් ගැබ් මල පිනවලු. කියන්නේ ඒ වගේ අර දන් දෙන චේතනාවෙන්ම මේ තිස්ස කියන ඇමතියාගේ මව සියයක් අගනා වස්ත්‍රයකින් ගැබ් මල පිස දාලා පාංශුකූලව ගණිත්වා කියලා ස්ත්‍රී වීතියට දැම්මලු. ඊට පස්සේ තාලවේලි කියන වීතියෙහි ඒක විසිකරාලු. භික්ෂූන් ඒක ගත්තේ මේ දිරාගිය තැන්වල අඬ දාන්න විතරලු. සියයක් කටන වටන වස්ත්‍රයක් එහෙම විසිකරාට තනි සිවුරක් එකකින් කරලා නැහැ. අනෙක් සිවුරු වල ඉරිච්ච තැන්වලට අඬ දාන්න විතරයි කරන් තියෙන්නේ. ඒ කියන්නේ කෑලි කෑලි වලට ඉරලා පොඩි කෑලි කෑලි පාවිච්චි කරලා තියෙන භික්ෂූ. ඉතින් එහෙම කරන්නේත් ගොඩක් මහත්ඵල වෙනවා. මොකද සාංගික වෙනන්නේ. මේක පුද්ගලයේ කරමුණු වෙන්නේ නැහැ. දැන් මේ දාණය ඇත්තටම එතන මේ සාංගික ලක්ෂණ වලින් යුක්තයි. එක භික්ෂුවකට නෙමෙයි. කවුද භික්ෂුව කියලා අරමුණු වෙන්නේ. මේ යම්කිසි පාංශුකූලික ගණිත්වා කියලා දූතාංග දරන භික්ෂුන් වෙනුවෙන් දෙන දානි. ඉතින් ඒකත් අණ්ඩ දනන් දමන්න ගත්තා කියලා කියන්නේ ඉතින් බොහෝ දෙනෙක් ඒක පාවිච්චි කරා කියන එක. හරියට අර පින්ඩ පාතයක් දුන්නාම හැන්දෙන් හැන්ද බෙදා ගත්තා වගේ. නහාන චෝල කියලා කියන්නේ යකදුරන් ඒ තමන්ගේ ශාන්ති කර්ම කරන වෙලාවට මේ හිස පටන් මේ අන්දලා නහවන නහවලා මේ කාලිකන් කාලකන්ණි කඩ කියලා ලුවකට කියන්නේ. මොකද දැන් ඒ මොකක් හරි මේ යක්ෂ දෝෂයක් හරි ග්‍රහ දෝෂයක් හරි තියෙන පුද්ගලයෙකුට අන්දලා ඒකෙන් නාවලා පිරිසිදු කරලා ඒක ගලවලා විසි කරනවලු ඒ රෙදි කෑල්ල අසුබයි කියලා. මිනිස්සු ඒක පාවිච්චි කරන්නේ නැහැලු. ඒකට කියනවා නහාන චෝලය කියලා. මේ අන්නේ නහාන චෝලය සුදුසුයි කියලා කියනවා භික්ෂුන්ට ගන්න. මොකද මිනිස්සු පාවිච්චි කරන්නේ නැහැ. තිත්ත චෝලය කියලා කියන්නේ නාන තැන නාලා ඉවරලා විසි කරලා දාලා ගිය ඇඳුම. ඒ කියන්නේ නාණ්ඩ ඇඳපු රෙදි කඩ. ගොඩක් විට නාන්න දින්නේ දීරපු එකක් නේ අඳින්නේ. ගතපච්චාගතය කියලා කියන්නේ සොහනට ගියාම මිනිස්සු තමන්ව පිරිසිදු වෙන්න හින්දා ඒ ගිය වස්ත්‍රය පිටින් නාලා මේ අලුත් වස්ත්‍ර ඇඳගෙන පරණ වස්ත්‍ර විසිකරලා යනවා. අන්නේ වස්ත්‍ර ගන්න පුළුවන්. ගතපච්චාගත කියන්නේ අග්ගිදට්ඨය කියලා කියන්නේ පැත්තක් ගින්නෙන් පිලිසීම හින්දා අතහැරලා දාපු වස්ත්‍රය. ඒ වස්ත්‍ර මිනිස්සු අඳින්න හැල්ලු. මොකද තනින් තනින් පිච්චුණාට පස්සේ මිනිස්සු ඒ වස්ත්‍රය අඳින්න ගන්නේ නැහැ. ගෝඛායිතය කියලා කියන්නේ හරකුන් විසින් වැලකාරි වන්නලා තිනකොට හරක් කෑවොත් එම ඒක විසි කරනවනේ. එතකොට ඒ වස්ත්‍රය ගන්න සුදුසුයි. උපචිකායිතය කියලා කියන්නේ උපචිකා කායිතය කියලා කියන්නේ වේයන් කාපු වස්ත්‍රය. වේයෝ ගහපු වේයෝ කාපු වස්ත්‍රය විසි කරනවා මිනිස්සු. ඒ වේයෝ කාපු වස්ත්‍රය සුදුසුයි. උන්දුර කායිතය කියලා කියන්නේ මීයන් කාපු වස්ත්‍රය. මීයෝ කාපු වස්ත්‍රය. අන්නච චින්නේ කියලා කියන්නේ අගින් කඩා ගිය වස්ත්‍රය. දසාචින්නේ කියලා කියන්නේ දාවලු කඩාගිය වස්ත්‍රය කියලා හඳුන්වලා තියෙන්නේ. දජාබට කියලා කියන්නේ නැව් නගින්නුන් විසින් බඳලා ලද දොජ. ඒ කියන්නේ නැවට නගින්න කලින් ඒගොල්ලෝ දොජයක් එල්ලලලු යන්නේ. ඉතින් ඔවුන් නොපෙනී ගියට පස්සේ ගතර කමන්න හැදුවා. මොහොදි පේන්නේ නැතුව ගියට පස්සේ ඒ යුද්ධ භූමියේ මඳින ලද වස්ත්‍රත් ඒ විදිහට ගත්තර කමන්නේ නැහැ. මොකද යුද්ධෙට කලින් මේ ගෙනියන කොඩි දජ ඒගොල්ලෝ යුද්ධ කරාට පස්සේ අතාරිනවලු. ඒවායි පාවිච්චි කරන්න හැදුවා. ඒව ගන්න පුළුවන්ලු පංසුගෝලිකංගයේ විදිහට. තූප චීවරය කියලා කියන්නේ තුඹස්වල බලි කර්ම පිණිස බැඳින වස්ත්‍රය. ඒ කියන්නේ වේයන්ගේ තුඹසේ වටේට ඔතනවලු වස්ත්‍රයක් ඒ පූජා කරන්න. එක එක බලි කර්ම කරන්න. ඒව ගන්න පුළුවන් ඒව හැම දාලා යන හින්දා. සමන චීවරය කියලා කියන්නේ භික්ෂූන් සතු වස්ත්‍රය. ඒ කියන්නේ භික්ෂුවකට තමන් සතු වස්ත්‍රයක් ඒ දූතාංග ධාරිකට පූජා කරන්න පුළුවන්. හැබැයි පූජා කරන විදිය ගැන විස්තර සඳහන් වෙනවා. පූජා කරන විදිය හැටියට සමහරව පිරිසිදුයි සමහරව පිරිසිදු නැහැ කියලා කියලා තියෙනවා. ආභිෂේකික කියලා කියන්නේ රජවරු අභිෂේක කරපු තැන දමලාදගේ දමලාද වස්ත්‍රය. ඉද්දිමය චීවරය කියලා කියන්නේ ඒහි බික්කු චීවරය. පාංශුකෝලිකයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒහි බික්කු මේ යනාදී වචන වලින් කියන්නේ ඒහි බික්කු කියන වචනෙන් ආමන්ත්‍රණය කරලා ඒ භික්ෂුවට ලැබෙන චීවරය පාංශුකෝලිකයි කියලා කියනවා. ඉර්ධිම චීවරය කියලා කියන්නේ පන්තිකය කියලා කියන්නේ අතරමඟ වැටෙන වස්ත්‍රය. ස්වාමියෙක් අතින් කියන්නේ අයිතියක් තියෙන පුද්ගලයෙක් අතින් උනත් වැටිලා ඔහු සිහි මුලා වෙලා ගියොත් ඒ වස්ත්‍රය ගන්න පුළුවන් කියලා තියෙනවා. වාතාහටය කියලා කියන්නේ සුළඟින් ගෙන ගිහිල්ලා කොහරි වස්ත්‍රයක් නැදුනොත් කොහරි ඒක ගන්න පුළුවන්. දේවදත්තය කියලා කියන්නේ දෙවියන් දුන වස්ත්‍රය සුදුසුයි. දෙවියෝ පූජා කරන වස්ත්‍රය පාංශුකෝලික හැටියට පිළිගෙන පාවිච්චි කරන්න පුළුවන් කියලා කියනවා. අනුරුද්ධ තෙරුන්ට වගේ දෙවියෝ දුන වස්ත්‍රය කියලා උදාහරණයක් කියලා තියෙනවා. අනුරුද්ධ තෙරුන්ට දෙවියෝ දුන වස්ත්‍රය. සාමුද්දී කියලා කියන්නේ මුහුදුරලින් ගොඩ දැමු වස්ත්‍රය. මෙන්න මේ 23 සිවුරු කරන්ඩ පොරවන්ඩ දූතාංග ධාරින්ට සුදුසුයි කියලා කියනවා. පාංශුකූලිකයන්ට නුසුදුසු වස්ත්‍ර මොනවද කියනවනම් සංඝයාට දෙමි සංඝයාට දෙමි කියලා ප්‍රකාශ කළ දීලා තියෙන වස්ත්‍ර සුදුසු නැහැ. එහෙම නැත්නම් භික්ෂුවක් සිවුරු පින්ඩපාතේ ගිහිල්ලා එහෙම නැත්නම් චෝලක භික්ෂාව කියලා ඒකට කියන්නේ. චෝලක කියන්නේ රෙදි වලට රෙදු පිණිසිඟා වැඩියොත් එම ඒ ලැබෙන රෙදි සුදුසු නැහැ පාංශුකූලිකයන්ට. සමන චීවරය භික්ෂූන්ට මේ පාංශුකූලික භික්ෂුවට සුදුසුයි කියලා කලින් සඳහන් කළා. ඒ වුණාට වස්සග්ගයෙන් දෙන සිවුර වටින්න හැල්ලු. ඒ කියන්නේ වස්සග්ගය කියලා කියන්නේ වස් පිළිවෙලට දෙන ලද, ඒ කියන්නේ වස් වැඩි වැඩි පිළිවෙලට ඒ පුද්ගලයා පූජා කරන නායක හාමුදුරුවන්ට එහෙමම කියලා වෙනම වස් වලට පූජා කරන සිවුරු තියෙන්නේ. ඒව සුදුසු නැහැ. කියන වස් වලින් වැඩි භික්ෂූන්ට තමයි මේව පූජා කළේ එහෙමම කියලා වෙන් කරලා පූජා කරොත් ඒව සුදුසු නැහැ කියලා තියෙනවා. සේනාසන චීවරය සුදුසු නැහැ කියලා තියෙනවා. ඒ කියන්නේ මේ සේනාසනෙහි වසන භික්ෂූන්ට පරිභෝග කරන්න මේ සිවුරු පූජා කරනවා කියලා කවුරු පූජා කරොත් ඒ භික්ෂූන්ට අයිති වුණත් ඒ සිවුර පූජා කරාට සුදුසු නැහැ කියලා තියෙනවා පාංශුකූලට. දායකයා භික්ෂුවගේ පාදමූලේ තියලා පූජා කරොත් ඒ භික්ෂුව පාංශුකූලික භික්ෂුවගේ අතේ තියලා පූජා කරොත් දායකයාගේ වශයෙන් සුද්ධයි. ඒකතෝ සුද්ධික වස්ත්‍රය කියලා කියනවලු එකට. ඒ කියන්නේ මේ අතින් දෙන මේ තුනම කොහොමද තේරෙන්නේ? ඒ කියන්නේ දායකයා භික්ෂුවක් ළඟ භික්ෂුවගේ පාදමූලේ තියලා පූජා කරනවා. කකුල දෙක ළඟ තියලා පූජා කරනවා. ඒ භික්ෂුව සාමාන්‍ය භික්ෂුවක්, ඒ කියන්නේ ගෘහපති චීවරේ බාර ගන්න පුළුවන් දූතාංග නැති භික්ෂුවක්නේ. ඒ භික්ෂුව දූතාංගධාරී භික්ෂුවකගේ අතේ තියලා පූජා කරන ඔබ වහන්සේ මේක ගන්න කියලා. ඒ සිවුර එක පැත්තකින් සුද්ධයි, එක්කෙනෙක් විතරයි අකුල් ළඟ තියලා පූජා කරේ කියලා, එක පැත්තකින් විතරක් සුද්ධයි කියලා තමයි සඳහන් කරන්නේ. ඒක සම්පූර්ණ සුද්ධ වස්ත්‍රයක් නෙමෙයි, මාංශ ගෝලිකයක්. බාගෙට සුද්ධ වස්ත්‍රයක්. එහෙම නැත්නම් දායකයා භික්ෂුවකගේ අතේ තියලා පූජා කරලා ඒ භික්ෂුව පාංශිකූලික භික්ෂුව ළඟ පාදමූලේ තියලා පූජා කරොත් එහෙම ඒකත් ඒකතෝ සුද්ධික වස්ත්‍ර වෙනවලු භික්ෂුවගේ පැත්තේ. දායකයා භික්ෂුවගේ පාදමූලේ තියලා පූජා කරලා ඒ භික්ෂුවත් පාංශිකූලික භික්ෂුවගේ පාදමූලේ තියලා පූජා කරොත් එහෙම උබතෝ සුද්ධික වස්ත්‍රය වෙලා ඒක තමලු මේ සමන වස්ත්‍රයන් අතරින් සුදුසු වස්ත්‍රය මාංශිකූලිකයන්ට. දායකයත් අතේ තියලා පූජා කරලා ඒක භික්ෂුවත් අතේ තියලාම පූජා කරොත් එහෙම ඒක සුදුසු නැති වස්ත්‍රයක් හැටියට හඳුන්වන්න. ඒ කියන්නේ මේ ඉස්සෙල්ලා සඳහන් කරපු වස්ත්‍ර අතරින් සමන චීවරය කියන එක සුදුසු මෙන්න මේ ආකාරයට ලැබුණොත් විතරයි. නෑ නෑ නෑ, චීවරය පාදමූලේ බිමින් තියලා පූජා කරනවා වඳිනවා. ඒකත් අපි තුනෙන් දෙනකොට ඒක ඔව් එහෙම තමයි කියලා තියෙන්නේ. නේද? ඒ පාංශිකූලිකන්ගේ ප්‍රභේද තියෙනවා. උත්කෘෂ්ඨ, මධ්‍යම, මෘදුක කියලා මට්ටම් තුනක් තියෙනවා. උත්කෘෂ්ඨ කියලා කියන්නේ සොහොනේ දාපු වස්ත්‍ර විතරක් අරගෙන සිවුරු කරනවා නම් උත්කෘෂ්ඨයි. අනික් වස්ත්‍ර ගන්න නැතුව පැවිද්දෝ ගණිත්වා කියලා අර රත්නේ වීතියට දාපු එවවා කසල ගොඩේ දාපුවා එහෙම ගන්නවා නම් මධ්‍යමයි. පාමුල තබලා දෙන දේ බාර ගන්නවා කියන්නේ තව භික්ෂුවක් විහික් දෙන දේ බාර ගන්න නැහැ නේ. ඒක මෘදුකයි කියලා කියනවා. ඒ කියන්නේ ඒක තමයි යන්තමට මෘදුකයි. පාමුල තබලා තියෙන දේ බාර ගන්නවා කියන්නේ මෘදුකයි. සමන චීවරය බාරගත්තොත් මෘදුකයි. සොහොන දමපු ඇරේ ඉතුරු ටික බාර ගන්නවා නම් මධ්‍යමයි. සොහොන දාපක ඇර ඉතුරු සිවුරු 22 බාර ගන්න, සිවුරු 21 බාර ගන්නවා නම් මධ්‍යමයි. සොහොන දාපක බාර ගන්නවා නම් උත්කෘෂ්ටයි. සොහොන දාපක විතරක් ගන්නවා නම්. ඒ කියන්නේ දෙයියෝ දෙනේවා පිළිගන්නෙත් නැහැ. හරක් කෑවව වියෝ කෑවව පිළිගන්නෙත් නැහැ. ඒ හරක් කෑවව වියෝ කෑව ඒ ඔක්කොම ඒ 20ම 21ම අයිති වෙන්නේ මධ්‍යම භික්ෂුවට. මුදුක භික්ෂුවට තියෙන්නේ තව හාමුදුරුවෝ පිළිගන්නන එක, පාදමූලේ තියෙන එක. උත්කෘෂ්ඨ භික්ෂුවට වටින්නේ සොහනේ දාපක විතරම. ඒ විදිහට. ඒ කියන්නේ මධ්‍යමයි. ඔය සොහනේ දාපු එකේ ඕජස් තියෙනවා, ලේ තියෙනවා, සත්තු ඉන්නවා, පණුව ඉන්නවා, ඒ ඔක්කොම ඉතින් අරගෙන ගිහිල්ලා හොදලා අරගෙන ඉතින් හඬු පොවලා ගන්න එපා. මැද්දේ පාංශිකූලිකයන්ගේ පාංශිකූලික අංගෙහි ભેදය, කියන්නේ මේ දූතාංගයේ කැඩීම කොහොමද වෙන්නේ කියනවනම් ගිහියන් විසින් දෙන ලද වස්ත්‍රයක් ඉවසපු ගමන්ම දූතාංගය කැඩෙනවා. මේ දූතාංග කැඩීම පාපයක් නෙමේ, මේ සිල් කැඩීමක් වගේ ඇවැත් පිරිසිදු කරගන්නවා කියලා දෙයක්වත් නෙමේ. ඒ දූතාංග කැඩනවා කියලා කියන්නේ දූතාංගය රැකගෙන ඉන්න පුද්ගලයාගේ දූතාංගය නැති වෙනක විතරයි වෙන්නේ. ඒ කිසිම වෙන ආපත්‍යක් නැහැ. පාංශිකූලිකන්ගේ ආනිසංශ මොනවද කියනවනම් පාංශිකූල චීවරං නිස්සාය පබ්බජ්ජා කියලා තමාලු මේ උපසම්පදා මාලකයේදී උපසම්පදා වෙන්නේ. පාංශුකූල සිවුර නිසා ජීවත් වෙමි කියලා මේ පිණ්ඩපාත භෝජනය නිසා ජීවත් වෙමි. ඒ කියන්නේ පාංශුකූලික සිවුරෙන් යැපෙමි, පිණ්ඩපාතයෙන් යැපෙමි, ආරණ්‍ය සේනාසනෙන් යැපෙමි, පූතිමුත්ත බේසජ්ජයෙන් යැපෙමි කියලා තමයි ඒ උපසම්පදා මාලකයේදී පොරොන්දු වෙන්නේ. ඒ කියන්නේ පූතිමුත්ත බේසජ්ජය කියලා කියන්නේ ගව මුත්‍ර සහ අරලු යොදපු බේත තමයි හැම ලෙඩටම ගන්න කියන්නේ. බුදුජන් වහන්සේ නිදේශ කරපු පූතිමුත්ත කියලා බේසජ්ජයක් තියෙනවා. ඒක හදන්නේ ගව මුත්‍රවලින් අරලු යොදලා. ඒක තමයි හැම ලෙඩකටම බේත හැටියට බුදුහඳුර කියලා තියෙන්නේ. එකෙනේ ඒ බේතෙන් විතරක් කැපෙනවා කියලා කියන්නේ මොන ලෙඩත් ඒ බේත විතරයි ගන්න. ඉතින් හරිම සරලයි භික්ෂුවගේ ජීවිතේ. මොකද පිණ්ඩපාත භෝජනේ විතරයි. ඒකත් ඉතින් කොහොම ලැබෙනවද කොහොමද කියලා කියන්න අමාරුයි. ලැබෙන විදිහකින් ගන්නවා. පාංශුකූලික සිවුරේ විතරයි. ආරණ්‍යකංගයයි පූතිමුත්ත බේසජ්ජයයි. ඒ උපසම්පදා මාලකයේ ප්‍රතිඥා කරපු විදිහටම ජීවිතය පවත්වන නිසා ඒක මේ පළවෙනි ආර්ය වංශ ධර්මයේ පිහිටියා කියලා ලකියන්නේ. චීවරය රැක ගැනීමට දුකක් නැහැ. මොකද රැකගත යුතු චීවරයක් නෙමෙයි තියෙන්නේ. කිසිම කෙනෙක් ඒ සිවුර කිසිම දෙයකට ගන්නෙ නැහැ. අනුන්ට අයිති පැවතුම් නැහැ. ඒ කියන්නේ සිවුරු ලැබෙන්න කියලා කාවත් ආශ්‍රය කිරීමකුත් නැහැ. ඒ හින්දා තව කෙනෙක්ව සතුටු කරනවා කියලා එකකුත් නැහැ. හිනා වෙනවා හිනා වෙන්නවත් ඕනේ නැහැ තාවකත් එක්කවත් මේ මියා නිසා තමයි මට සිවුරු ලැබෙන්නේ කියලා. එහෙම දෙයක් නැතිවීම අනුන්ට අයිති නැති විදිහට තමන් ජීවත් වුණා. තමන්ගේ ස්වාධීන විදිහට ජීවත් වුණා කියලා තමයි ආනිසංශය. සොරබියෙන් බිය නැති බව ඊළඟ ආනිසංශය. අනික ආනිසංශ තමයි පරිභෝගයේහි තෘෂ්ණාවක් නැතිකම. තමන්ට කිසිම වෙලාවක තමන්ගේ සිවුරට ඇල්මක් ඇති වෙන්නේ නැහැ. අනිත් ආනිසංශ තමයි ශ්‍රමණ සාරූප්ප පිරිකර ඇති බව. ශ්‍රමණයෙකුට සුදුසුම ආකාරයේ පිරිකරවලින් යුක්ත වීම තමයි ඊළඟ ආනිසංශය. හැමතැනම ලබන්න පුළුවන් හින්දා සුලබයි කියලා කියල තිනවා. ඉතින් මේක බුද්ධ කාලයට තමයි මම හිතන්නේ ගැලපෙන්නේ. මොකද දැන් නම් පාංශුකූලික සිවුරක් ගන්න හරිම අමාරු. මේ අනෙක් සිවුර නම් ගන්න පුළුවන්. මේ මේ සෝසානිකංගය තමයි මේ මේ සෝසානික සිවුර තමයි මේ ගන්න අමාරු. දැන් ඒ දවස්වල නේද හැමතැනම තියෙන්නේ. මොකද හැම නගරයකම සෝහනක් තිබිලා තියෙනවා. අමු සෝහනක්. අපේ දැන් අමු සෝහන නැහැනේ. ඒ කියන්නේ පූජා නැතුව කියලා මේ විසිකරන තැනක් නැති හින්දා දැන් ඒක මෙහෙ දුෂ්කරයි. ඉතුරු සිවුරු ටික තියෙනවා. අනික් තනිසංශය තමයි බුදුජන් වහන්සේ ප්‍රශංසා කරන ලද ප්‍රත්‍ය පාවිච්චි කරන පුද්ගලයෙක් වෙනවා. අනික් කණික තමයි අනිසංශය තමයි ඇස දුටුවන් ඇසූ දුටුවන් කෙනෙක් ඇහුවොත් කෙනෙක් දැක්කොත් ඔහු පහදිනවා. මේ ගුණවත් භික්ෂුවක් කියලා පහදිනවා. අල්පෙච්ඡතාවය වැඩිනවා. ඉතින් තව අනිසංසයක් තියෙනවා. යහපත් ප්‍රතිපත්තිය වඩන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඊට අමතරව අනුගමනය කරන ශිෂ්‍ය පරම්පරාවලට මේ හොඳ සම්මාදිට්ඨියක් ලැබෙනවා. එහෙම භික්ෂුවක් දිහා බලහින්දීමේ මෙන්න මේ ආනිසංශ ටික සඳහන් වෙනවා. පංසුකූලිකංගේ මාර්සේන විඝාතාය පංසුකූල ධරෝ යති. එකනේ මාර්සේන වනසුණු පිනිස පංසුකූල ජාති ධාරි මේ භික්ෂුව සන්නද්ධ කුවචෝ යුද්ධේ කත්තියෝව්‍ය සෝභති කියලා කියන්නේ යුද්ධේදී සන්නද්ධ සන්නාහ සන්නද්ධ ක්ෂත්‍රියෙක් වගේ මේ මාර සේනාව නැති කරන යුද්ධේදී මේ භික්ෂුව සෝභන වෙනවා කියලා හාන්සුගුල සිවුරක් දැරීම නිසා. පහාය කාසිකාදීනි වරවත්තානි ධාරිතං කියලා කියන්නේ කාසික වස්ත්‍රය, කාසි වස්ත්‍රය වගේ වටිනා වරවත්ත කියලා කියන්නේ උතුම් වස්ත්‍ර අතෑරලා යං ලෝක ගරුණා කෝතං පංසුකූලං නධාරේ. ඒ බුදුජන් වහන්සේ වර්ණනා කරපු පංසුකූල සිවුර දරන්න නැත්තේ කවුද කියලා තව තැනක් කියලා තියෙනවා. తస్మాహి అత్తనో భిక్కు పటిణ్యం సమనుస్సరం యోగాచారానుకూలం హి పంసుకూలే రతోసియా. ఉపసంపదా మాలకేకి మాలకేది తమందున్న పొరందువ సిహికర్ణ భిక్షువ యోగావచరేకుట సుదుసు వూ పంసుకూల శివరమ దరణవా కిల తవతన సదానన. మే పంసుకూల అంగే నేతం పంసుకూలిక అంగే పిలిమంద සමාදාන වෙන හැටි, සමාදානයේ විධානය කියන්නේ මොන මොන සිවුරුද පාවිච්චි කරන්න පුළුවන් කියන එක, නුසුදුසු වස්ත්‍ර මොනවද, පාංශුකූලිකන්ගේ ප්‍රභේද මොනවද, උත්කෘෂ්ට මධ්‍යම මෘදුක කියලා, පාංශුකූලිකන්ගේ ભેද වෙන්නේ කොහොමද, පාංශුකූලිකන්ගේ ආනිසංශ මොනවද කියලා අපි දැන් කතා කරමු. මේ පළවෙනි දූතාංගේ